ගරු විජිතහෙරත් මන්ත්‍රීතුමා විනාඩි 9ක කාලයක් ඔබට තියෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි.
Order please. Honorable Suren Raghavan will take the chair.
මන්ත්‍රීතුමා කතා කරන්න.
ගරු මන්ත්‍රීතුමනි, ඉතා පැහැදිලිව මේ ත්‍රස්තවාදී වැළැක්වීමේ තාවකාලික විධිදාන සංශෝධන පනත ගෙනාවේ ජයවර්ධන ජනාධිපතිවරයා විසින්. එදා මේ රටේ ජනතාවට ඒ පිළිබඳ අදහස් ඉදිරිපත් කරන්න දුන්නේ නැහැ. ශ්‍රේෂ්ඨාධිපතිවරයා ඉදිරිපත් කරා ජූලි 19 ජූලි 20 වෙනිදා පාර්ලිමේන්තුවේ සම්මත කරා. ඒ වෙනකොට රටේ පැවතිච්ච තත්ත්වය මොකද්ද? ඒ වෙනකොට බරපතල ත්‍රස්තවාදයක් මතුවලා තිබුණේ නැහැ. එදා ජයවර්ධන ආණ්ඩුව රටේ ජනතාවගේ සහන කප්පාදු කරා. ඔබට අපිට කාටත් මතකයි හාල් පොත් කප්පාදුව. ඊට පෙර ආණ්ඩුව ලබා දීපු හාල් පොත කප්පාදු කරේ ජයවර්ධන ආණ්ඩුව. ඒ කප්පාදු කිරීමත් එක්ක මේ රටේ ජනතාව එකට එරෙහිව යම් යම් තැන්වල විරෝධයන් දැක්ුවා. අන්නේ විරෝධයන් මැඩපැවැත්වීම සඳහා තමයි 79 මේ තාවකාලික විධිවිධාන පනත ගෙනාවේ. ගේනකොටත් ඉතා පැහැදිලිව කිව්වා මේක අවුරුදු 3ක කාලයකට පමණයි, දීර්ඝ කාලයක්ම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. තාවකාලික කියන වචනේ මේකට දැම්මෙම අවුරුදු 3ක කෙටි කාලයක් සඳහා පමණයි මේ පනත ගේන්නේ කියලා. මේ පාර්ලිමේන්තුවේ 3/2ක් මන්ත්‍රීවරු එක්සත් ජාතික පක්ෂයේ බහුතරයදා ඒකට ඡන්දෙ දුන්නේ තාවකාලික පනතක් කියන අර්ථයෙන්. එදා ප්‍රේමදාස අගමැතිවරයා, ඒ එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරු, ජනාධිපතිවරයා ඇතුළු ඒ සියලු දෙනා එකතු වෙලා තමයි මේ පනත ගෙනාවේ. ඉතින් අවුරුදු 43කට පස්සේ අද එක්සත් ජාතික පක්ෂයට පිළිගන්න සිද්ධ වෙලා තියෙනවා. මේක ඇත්තටම ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතක් නෙමෙයි, මේක රාජ්‍ය ත්‍රස්තවාදී ව්‍යාප්ත කිරීමේ පනතක්. මේක කැලෑ නීතියක්. මෙතන සාමාන්‍ය ජනතාවගේ අයිතිවාසිකම් මුළුමනින්ම උල්ලංඝනය කිරීමක් වෙන්නේ. රජයක පූර්ව වගකීම තමයි, මූලික වගකීම තමයි සියලු පුරවැසියන්ගේ ජීවත්වීමේ අයිති ආරක්ෂා කරන එක. ඒ ජීවත්වීමේ අයිති ආරක්ෂා කිරීම නැති කරපු පනතක් තමයි මේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත කියලා කියන්නේ. ඒ නිසා තමයි අද එදා අපි ඉතා පැහැදිලිව මේ පනත හඳුන්වා දෙනකොටම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනකොටම අපි ඒකට එරෙහිව එදා අපේ කරුණු ඉදිරිපත් කරේ. ඉතින් අවුරුදු 43කට පස්සේ අද බහුතරයකට පිළිගන්න සිද්ධ වෙලා තියෙනවා මේක වැරදි, මේක කැලෑ නීතියක්, මේක රාජ්‍ය ත්‍රස්තවාදී ව්‍යාප්ත කිරීම සඳහා තියෙන පනතක් කියලා. මේ ආණ්ඩුව දැන් මේ කලබලයේ හදිසියේ මේ සංශෝධනය ගෙනාවේ ඇයි? අවංක වුමනාවෙන්? ඇත්තටම මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අවංක වුමනාවෙන් නැහැ. ඉතා පැහැදිලිව පහුගිය කාලයේ පුරාවට අපි විපක්ෂයේ ඉඳලා දිගින් දිගට බලපෑම් කරා මේ ත්‍රස්තවාදී වැළැක්වීමේ මර්ධන පනත වහාම අහෝසි කරන්න කියලා, මුළුමනින්ම අහෝසි කරන්න කියලා. නමුත් ආණ්ඩුව කිව්වා බෑ, ඒක අහෝසි කරන්න බෑ කියලා. ඊට පස්සේ ගිය අවුරුද්දේ 2021 ජූනි මාසේ හදිසියේ කලබලේ මේක සංශෝධනය කරන බව නාමල් රාජපක්ෂ ඇමතිවරයා තමයි පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ. ඒක උනේ කොහොමද? නිකන් නෙමෙයි. යුරෝපා සංගමේ එදා GSP Plus බදු සහනය අහෝසි කරනවායි කියන යෝජනාව සම්මත කරන්න ලකලැස්ති වෙච්ච වෙලාවේ ජාත්‍යන්තරයට පෙන්වන්න තමයි ඔබතුමල්ල මේ උප්පරවැට්ටියද කරන්නේ. මේ සොච්චං හෝ සංශෝධනයක් ගේන්නේ ඒ අර්ථයෙන්. එහෙම නැතුව ඇත්තටම අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත කරන්න, එහෙම නැත්නම් සියලු පුරවැසියන්ගේ අයිතීන් ආරක්ෂා කරන්න නෙමෙයි. එහෙම සොච්චං සංශෝධනයක් ගෙනල්ලා මේ කැලෑ නීතිය මුළුමනින්ම අහෝසි වෙන්නේ නැහැ. ඒ සොච්චං සංශෝධනයෙන් ඇත්තට වෙන්නේ මොකද්ද? මාස 18ක් රඳවා තබා ගැනීම මාස 12කට අඩු කරලා තියෙනවා. ඇප ලබා දීමට පුංචි වෙනස්කමක් කරලා තියෙනවා. අවුරුද්දක කාල සීමාවක් තුල නඩුවක් දැම්මේ නැත්තම් ඊට පස්සේ ඇපීල් කරන්න පුළුවන්. ඒ වගේම අවුරුද්ද මාස 12න් පස්සේ නඩුව පටන් අරගෙන නැත්තම් මහාධිකරණයට ඇප ලබා දීමේ අවස්ථාව දිනුනොත් ඔච්චරයි. අනිත් ඔක්කොම ඇත්තටම ගත්තොත් තිබිච්ච විදිහම තමයි. මේකේ තියෙන බැරෑරුම්කම මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඇමතිවරයාට තමයි සම්පූර්ණ බලය තියෙන්නේ. ඕනෑම පුද්ගලෙක් යම් කිසි ක්‍රියාවකට සම්බන්ධයි හෝ සැකයි කියලා හිතුනම ඇමතිවරයාගේ ඔළුවේ හැදෙන මනෝවිකාරය අනුව මේ නියෝගය පනවන්න පුළුවන්. ඒ කියන්නේ මොකද්ද? තමන්ට එරෙහිව නැගී සිටින ඕනෑම පුද්ගලයෙක්ව මර්ධනය කරන්න අත්අඩංගුවට ගන්න මේ පනත පාවිච්චි කරනවා. ඉතිහාසයේ අත්දැකීම් ඕනතරම් තියෙනවා. හිජාස් හිස්බුල්ලා නීතිඥවරයා කියන්නේ එක්කෙනෙක් පමණයි. හැබැයි මේ රටේ ප්‍රසිද්ධ නැති මේ ගම්බිම්වල තරුණ තරුණියෝ දහස් ගාණක් මේ පනත පාවිච්චි කරලා අත්අඩංගුවට ගත්තා. එදා මට මතකයි උතුරේ තිලීපන් තරුණයා, විශ්වවිද්‍යාල ශිෂ්‍යයා, උපවාස කළ මහරාන්තික උපවාස කළ කිව්වා මේ පනතෙන් උතුරේ අපිට විතරක් නෙමෙයි දකුණේ ඔබටත් මේ පනතේ මර්ධනය ළඟා වෙනවා එදාට තමයි ඔයාලට තේරෙන්නේ කියලා ඒ ජීවිත පරිත්‍යාගයෙන් ඒ තිලීපන් නේද කිව්වේ මේ මර්ධන පනත දෙමළ ජනතාවට සිංහල ජනතාවට මුස්ලිම් ජනතාවට දෙරිය පාවිච්චි කරනවා කියන එක කල්තියා දැකපු නිසා ඒ නිසා තමයි ඒ මර්ධන නීතියට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ විග්‍රහවල ඉතා පැහැදිලිව කියලා තියෙනවා මාක් ෆර්නැන්ඩෝ හිටපු අගවිනිසුරවරයා පමා මේ තමන්ගේ අර්ථ දැක්වීමල පැහැදිලිව කියලා තියෙනවා මේක වෙනස් වෙන්න ඕනේ දේවල් කියලා හැබැයි ඒකට අවස්ථාවක් තිබුණේ නැහැ පාර්ලිමේන්තුවේ තුරන් දෙකෙන් එක දවසෙන් සම්මත කරා මහ ජනතාවට අවස්ථාවක් තිබුණෙත් නැහැ හැබැයි මොකද කරේ ජයවර්ධන ආණ්ඩුව 82 අවුරුදු තුන අවසන් වෙනකොට ඒ අවුරුදු තුනක් සඳහා විතරයි බලපාන්නේ කියන 29 වෙනි වගන්තිය අහෝසි කරා ඒකට තමයි 82 සංශෝධනය ගෙනාවේ ඒක තවත් ශක්තිමත් කරා 88 89 තවත් මේක ශක්තිමත් කරා ත්‍රස්තවාදය කියන වචනයට අර්ථකථනයක් මේ පණිතේ කොහෙවත් නැහැ මොකද ත්‍රස්තවාදී කියන්නේ ඒ නිර්වචනේ මොකද අදත් නැහැ නිර්වචනයක් ඒ නිර්වචනේ තීරණය කරන අදාළ විශේෂභාර ඇමතිවරයා ආරක්ෂක ලේකම්වරයා ඊට අනුව නියෝගනිකුත් කරන්නේ නීතිපතිවරයාගේ අනුමැතියක් නැතුව අපලවා ගන්න බෑ එතකොට මේක සම්පූර්ණ තියෙන්නේ රාජ්‍ය ත්‍රස්තවාදී වර්ධනය කිරීමක් දැන් කියනවා මහේස්ත්‍රාත්වරයෙකුට පුළුවන් රඳුම් බාරයට ගිහිල්ලා ඔහුගෙන හොයා බලන්න ඒ රඳුම් බාරේ ඉන්න පුද්ගලයාට පුළුවන් තමන්ට රඳුම් බාරේ ඉඳද්දි ගැහුවා නම් මාරාන්තික වද හිංසා කරා නම් ඒ ගැහුවේ කවුද කියලා දැනුම් දෙන්න පුළුවන් ගහන්නේ කවුද කියලා කොහොමද කියන්නේ රඳවගෙන ඉන්න අයගේ ඇස් බැඳලා ගහන්නේ ඒක තමයි ඇත්ත ඇස් බැඳලා රෑට රෑට ඇවිල්ලා ඒ නිලධාරීන් ගහනකොට පහර දෙනකොට අමානුෂික වද දෙනකොට ඊට පස්සේ කොහොමද මහේස්ත්‍රාත්වරයාට කියන්නේ මට ගැහුවේ අහවල් නිලධාරියා කියලා කෝ සාක්කි කවුද සාක්කි දෙන්නේ ඉන්නේ ඇතුලේ තනියෙන් කළුවර කාමරේට දාලා හතරවටෙන් ගහන්නේ ඒකට ඒක මහේස්ත්‍රාත්වරයෙක් ගියාට ඒකෙන් උත්තරයක් ලැබෙන්නේ නැහැ අධිකරණ වෛද්‍යවරයාට ගිහිල්ලා පරීක්ෂා කරන්න පුළුවන් ඒක ඒව දැනුත් වෙනවා අපි දන්නවා අධිකරණ වෛද්‍යවරු කොහොමද පරීක්ෂා කරන්නේ කියලා ඉතිහාසයේ ඕනතරම් අධ්‍යක්ීම් තියෙනවා අධිකරණ වෛද්‍යවරයාත් පත් කරගන්නේ පවතින බලයේ ඉන්න ආණ්ඩුව ඒ ආණ්ඩුවට අවශ්‍ය කෙනා තමයි අධිකරණ වෛද්‍ය වර්තාව දෙන්නේ අධිකරණ වෛද්‍යවරයාට කොහොමද ඒක පෙන්වන්නේ ඒ අධිකරණ වෛද්‍යවරයාට පෙන්වනකොට ඒ අතරඟෝ ඉන්න කෙනාව ඒ පහර දීම් වලින් ඒව තුහල පැලට් ඒ පැච් වහලා ඒත් හොයාගන්න බැරි විදිහට ශරීර අභ්‍යන්තර වෙච්ච දේවල් වහලා ඉදිරිපත් කරන හැටි අපි අත්දැකීමෙන් කියන්න ඒවා මේ හොඳයි කොණ්ඩේ බැඳපු චීනුන්ට යුරෝප සංගමයෙන් මේව රවට්ටන්න බෑ ජාත්‍යන්තර ප්‍රජාව රවට්ටන්න පුළුවන් කියලා හිතනවා නම් ඔබතුමන්ලා මේ සොච්චම් සංශෝධනයෙන් ජාත්‍යන්තර ප්‍රජාවට මේ කැරට්ටල ඉදිරිය රවට්ටන්න බෑ දැනටමත් යුරෝප සංගමයේ ඉතා පැහැදිලිව කිව්වා මේ සංශෝධන ප්‍රමාණවත් නැහැ මේක නෙමෙයි ඇත්ත සංශෝධනය කියලා මේක මේකේ තියෙන හරයාත්මක දේ අවුල් කරලා නැහැ සහකාර පොලිස් අධිකාරිවරයෙක් හෝ ඊට ඉහළ බලයලත් නිලධාරියෙක් ඉදිරියේ කරන ලද කට උත්තරේ ඒක පිළිගන්නවා ඔහු විසින් ලබා දීපු පාපොච්චාරණයක් විදිහට ඉතින් අපි දන්නවා ගහලා ඇන ගහලා පුච්චලා අන්තිමට කියනවා මේක පිළිගනින් කියලා කිව්වට පස්සේ ඒ තියෙන මහරාන්තික බියට මරණයට තියෙන බිය නිසා ඕනම කට උත්තරයකට අස්සම් කරනවා ඒස්පී කෙනෙක් ඇවිල්ලා තමයි වැඩේ කරන්නේ ඒස්පීට ඉහළ නිලධාරියෙක් ඉස්සරහ දෙන කට උත්තරයක් ඔහු විසින් ස්වේච්ඡාවෙන් ලබා දීපු කට උත්තරයක් කියන වගන්තිය මේක අහෝසි කළා නැහැ ඒක මහරාන්තික වගන්තියක් ඒකෙන් තමයි හැමදාම මේගොල්ලෝ පාවිච්චි කරේ Tamanට වාසිදායක විදිහට මේ පනත ඒක වෙනස් කළා නැහැ ත්‍රස්තවාදී කියන්නේ මොකද්ද ඒක හරියට නිර්වචනය වෙන්න ඕනි පවතින ආණ්ඩුවට විරුද්ධව කතා කිරීම ත්‍රස්තවාදයේද එහෙමනොත් විසම්මුතිය ඩිඩක් නැහැ අද මේ පනතෙන් කළා තියෙන්නේ විසම්මුතියට තියෙන ඉඩ සම්පූර්ණයෙන් අහුරා දැමීමක් වෙනත් මතවලට තියෙන ඉඩ සම්පූර්ණ අහුරා දැමීමක් ආරක්ෂක ඇමතිවරයාට හිතඟ විදිහට කෙනෙක්ව රඳුන් බාරේ දාන්න නියෝග නිකුත් කරන්න පුළුවන්. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට හෙට හිතුනොත්
කොළඹට විසුමන එන ඔබතුමාට විනාඩි දෙකක් කාලයක් තිබෙනවා තව.
හෙට 23 බස් රථ වලින් එන සෙනඟ ලංකාවේ නන් ප්‍රදේශ වලින් එන බස් රථ පරීක්ෂා කරන්න පොලිසියට නියෝග දෙන්න. දැන් දෙනවා. දැන් සිවිලු පරීක්ෂණ ඒ බස් රථ පරීක්ෂා කරන්න කියලා පොලිසිය කට්ටිය දැන් ලෑස්ති වෙනවා. ඉතින් මේකද ඇත්තම ගත්තොත් මේකද ප්‍රජාතන්ත්‍රවාදී මේ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව ගමන් කිරීමක් කියන්න කනගාටු ගරු සභාපතිතුමනි ඊ පහුගියසත් මාසේ පස්සයාල සිදුවීමක් වුණා මමත් සහභාගී වෙච්ච රැස්වීම මම සහභාගී වෙච්ච රැස්වීමට මේ ආණ්ඩුවේ හිතාමතා දැනුවත් පුද්ගලයෙක් කියලා එතන කලහකාරී විදිහට හැසිරුණා මම මූලාසනේ ඉඳලා කිව්වා පොලිසිය මහත්වරුන්ට කරුණාකරලා මේ පුද්ගලයාව ඉවත් කරන්න කියලා ඒ මොහොතේ එතන හිටපු පොලිස් නිලධාරී 6-7 දෙනෙක් ඇවිල්ලා ඔහු එතන ඉවත් කරා දැන් මොකද්ද සිද්ධිය වෙලා තියෙන්නේ ඒ පොලිස් නිලධාරීන්ට විරුද්ධව චාර්ජ් ෂීට් එකක් දෙනු එහෙම ඉවත් කරේ ඇයි ඒක වැරදි තමුසලට ඕන නැති වැඩක් මේ කරලා තියෙන්නේ කවුද මේ දෙන්නේ SSP ට කියන්නේ කවුද බස්නාහිර පළාත පොලිස් අධිකාරිවරයා නියෝජ්‍ය පොලිස්පතිවරයා අපිට මතකයි ඔයගේ දේශපාලන ඌමනාවන් වෙනුවට වැඩ කරපු පොලිස්පති නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට වෙච්ච දේවල් අනුරසේනායක මහත්තයා ඒ කියන විදිහට එදා දේවල් කරා ජනතාව මර්ධනය කරා පොලිසිය අයථා විදිහට නීති අතට අරන් පාවිච්චි කරා අන්තිමට එතුමා මාරාන්තික විදිහට අසනීප වෙලා මැරෙන්න ගියා කවුරුවත් දේශපාලච්ච එක්කා වෙන්නේ අඩුම ගානේ බලන්නවත් ඒ රාජපක්ෂලා ඉදන් ඔහුගෙන් වැඩගත්තා අන්තිමට වැඩ අරන් පැත්තට දැම්මා සතෙක් වගේ මෙරළේ යන තත්ත්වයට පත් වුණා ඉතින් එවැනි පොලිස් නිලධාරීන්ට ඒ හීලා වෙච්ච පොලිස් නිලධාරීන්ට සලකපු විදිහ ඒක ඒ නිසා දැන් ඉන්න නියෝජ්‍ය පොලිස්පතිවරු තේරුම් ගත යුතුයි නීතිය වැරදි විදිහට පාවිච්චි කරාට පස්සේ ඒ අයට අත්විඳින නිර්ණම මොකද්ද කියන එක. ඉතින් මේක තමයි தත්ත්වේ ප්‍රායෝගික தත්ත්වේ මේක. ඒ නිසා මේකෙන් ඇත්තටම මේ නිවරදිව අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත කරන්න බෑ. මේ සංශෝධනවල පැහැදිලිව ගත්තොත් තියෙන්නේ ජාත්‍යන්තර ප්‍රජාව රැවට්ටීම. ඒ తాවකාලික උපරැවට්ටියක් උදලා තිනවා ජාත්‍යන්තර ප්‍රජාව රැවට්ටන්න. එහෙම නැතුව මේ රටේ ජනතාවගේ අත් අයිතිවාසිකම් පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා සත්චේතනාවෙන් ගේන සංශෝධනයක් විදිහට මේක අපිට කිසිසේත්ම පිළිගන්න බෑ.
ඔබේ කාලය අවසන්.
ඉරිසගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අපි ඉතා පැහැදිලිව කියනවා මේ සංශෝධන දෙක තුන මේ තියෙන මාරාන්තික පනත එහෙම නැත්නම් රාජ්‍ය තස්සමාදී බලාත්කම කිරීම ව්‍යාප්ත කිරීම ඒ කරන කටයුත්ත අඩපණ කිරීම කිසිසේත්ම සමත් වෙන්නේ නැහැ. මේක තවත් රාජ්‍ය තස්සමාදී නීත්‍යානුකූලව පවත්වාගෙන යන දෙන උඩගෙඩි දීමක් පමණයි. ඒ නිසා මුළුමනින්ම මේ තස්සමාදී වැලැක්වීමේ පනත අහෝසි කළ යුතුයි. ඒ තමයි අපේ ස්ථාවරය. ඒ වෙනුවෙන් තමයි අපි බැදීත් වෙන්නේ. ඒකෙන් තමයි රටේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරන්න පුළුවන් වෙන්නේ.
ස්තුතියි. අර්ථදායක කවුරුව රවුෆ් අකීම් அவர்கள் உங்களுக்கு 10 வினாடிகள் உண்டு 10 நிமிடங்கள் உண்டு
Thank you Mr. presiding member I was listening to the honorable GL Pieris the minister of foreign affairs when he prefaced his presentation of this bill he said this that this is only a initial step however he alluded that these were very substantial amendments and certainly not cosmetic amendments and he also proudly declared that these amendments breaks new ground these are given his ability with the queen's language he was able to pull wool over the eyes of the entire house by saying various words in trying to describe the effect of this government which basically is a woefully inadequate cosmetic exercise which is a minimalist approach to change the status quo as far as the prevention of terrorism act is concerned and that is why we have decided to vote against this particularly because this doesn't serve any purpose for the simple reason that the impact of these amendments are merely superficial and is a charade as almost all of these amendments the honorable minister of justice is here he will know that all of these amendments virtually have materialized except for the reduction of the 6 months period the rest of the amendments have materialized already through other means connected with legislative provisions in other acts of parliament constitutional safeguards or judicial interpretation so what are we trying to tell the country and the international community through this effort this is a virtually puerile attempt to take the focus away from the timely need to do away with the draconian piece of legislation totally away from implementation in this country therefore we are calling at least for a moratorium on the prevention of terrorism act as a prelude as mr minister has already said that he is prepared to further consider amendments rather than considering further amendments there was a robust presentation made by the leader of the opposition in defense of our position to oppose this bill and he was followed by the former prime minister mr ranil wickremesinghe he too very clearly articulated from his practical experience the various historical happenings that has impeded the criminal justice system in this country through such faulty legislation which deprives liberty of its citizens. Now, Mr. Presiding Member, the biggest culprits, as far as I am concerned, are the police department and the attorney general's department. I say this because they are the people who come and tell the ministers and the cabinet that you cannot do away with this Prevention of Terrorism Act. We must retain all these draconian provisions. Now, these people, they have found it a very convenient tool to conclude investigations, wrap up investigations as they please, and then get promotions. They are without any rigorous and substantial supporting evidence, you are able to succeed in inducing and coercing a suspect and obtain a confession under duress, most of the time due to the mental trauma and the physical abuse of the torture that these suspects are subjected to. Now, confessions being admissible and important time-tested safeguards in evidence ordinance being made inapplicable has resulted in serious travesty of justice. In many cases, this has been pointed out by superior courts in this country. The officers, with the exception of very few, have resorted to this PTA as a means to get promotions, to show that they are efficient in exposing terrorism. What has happened is, and what is more, what is Honorable Ranil Wickremesinghe said is also very true. Our intelligence agencies, so much of intrigue within the officers. One is against the other, and therefore he wants to fix the other. Now, what has happened to Shani Abhesekar, one of our reputed, very efficient investigators? What has happened to Ravi Seniviratne, former DIG, another reputed officer, a very good officer with a lot of integrity? Now, they are all under the scanner of this particular legislation. These are all officers who have served the country with distinction, but they are now being there is a witch hunt against them using the same legislation. Now, this is an utter shame, Honorable Presiding Member. Now, I would like to say there are umpteen number of judges who have criticized the variety of manners in which this legislation is being abused. Recent among them, I would like to say Justice Bandula Karunaratna and Justice Janak de Silva, then also High Court Judge Rana Raja in Azaz Ali's case, have all pointed out the puerile and very inefficient and deliberate manner in which the provisions are being abused. Now, this has been pointed out by these young judges who have been bold enough to look at the weaknesses in this legislation and pointed out the inefficiencies very clearly. Now, what happens in Azaz Ali's case? Of course, that was under the ICCPR Act. But of course, remember, even the PTA contains provision, section 2H, which has a similar provision in the PTA. That is a usual practice of the AG's department to use section 2H.
Honourable Member, you are making a very valid contribution.
Yes.
But we have to be mindful.
Yeah, I know,
of time.
I know.
Two more minutes you have.
I know. Let me say this. So it's in Azaz Ali's case, it's a damn shame. Three of our members of parliament went and made a statement. They cherry-picked certain portions of a press conference statement and then tried to bring an indictment against him. And I dare say this, in the AG's department officers who aided and abetted in creating this indictment, and the weakness of it was clearly exposed in the High Court judgment. Now, this is a very damn shame. Our institutions have become the tools in the hands of their political masters. This must end, Mr. presiding member. These issues must be exposed. This is a damn shame. Now see what has happened. In every case we find. Now, Mr. Ranil Wickremesinghe has also pointed out how the Easter Sunday investigations had attempted to take the direction of the investigation in a different way because certain intelligence officers were coming there to save the suspects. And finally, they were found to be implicated in the Easter Sunday attacks. These were the very people whom intelligence officers wanted released. Now, they are found to be the culprits with the Easter Sunday attacks. Now, the Cardinal has gone to Geneva, and there the matters have been taken up. The Commissioner of Human Rights has, in her statement, has asked the government to look into the possibility of security forces being involved in this entire conspiracy. It has gone to that extent. And now we resort to this piece of legislation with so many years of use. How much has been achieved, which has finally contributed to radicalizing people? People who are held in custody for so many years for no fault of theirs. The type of mental trauma that you subject them to. These institutions are plagued with corruption and they are...
Honourable Member, your time is over.
There are impunity and it incentivizes torture. That is what is happening. And I would like to say this, Mr. Presiding Member, finally, the PTA has sown distrust and also insecurity and has caused human suffering to an untold number of people.
Thank you.
And therefore, it is time that we totally do away with this draconian piece of legislation and at least a moratorium must be brought to the implementation of the PTA and therefore this act must be thrown out from
Thank
the
you,
law
Mr.
books
Hakim.
Of this country.
Thank you for your contribution. Rataka Prajatantravadiya Gamburu Pavatinne Emrate Niti Adipati Pavatma Udai Saswadi Velakime Panata Sansodhani Vivadayata Milangata Garu Susil Prem Jayanta Butumata Minitu 13 ka Kalayak Thibenawa
Mulasana Ruda Mantri Tumani Mahitanawa Ada Egdasam Se Hataname Anka Hatalisata Darna Traswade Velakwi me Tavakalika Vidhana Panata Prevention of Terrorism Temporary Provisions Act called PTA. Tura me Panata Hataname Handuna de Nogotama. Within bracket, make a dalatini, Tavakalika Vizuidahana. Through maker, may Panata Handuna Dune, maker then operate, Dandaniti Sangrahaya. Aparadaniti, Tibena, Varadaval, Eva Dandanian Sadhanka Latina Panata, then may, Puikale. The Hatavinisio Sagabagi. Egda Satasia, Suname, January Palantame, Dandaniti Sangrahaya operate, Priapuka Patangati. Make a Samanai. Pudraja Manliya Ratawala, Asalvesi Indiyave, May Hammer Atakam. Have I then Eva Genuine Maker? Maker, Aperate Atu, Visesha Tatwegata, Munadim Sadha, Tavakalika Vizhaneta, Maker Hadalati. Have I then Api Asuvi Kilaga Hataname in Panata? Then Aurdu, Hatalis, Asuvai Hatalia, Visai Dekai, Hatalis Dekak. Aurdu Hatalis Tunak Kalia Gatavalatino, May Panata, Tavakalika Huata, Tamatian. My Ekabatakin Sutivan Taveno Ape Adikar Naman Tumata, Videshaman Tumata, Mevagi Sanso the Nako, Genames and the Hakatu to Grim Sambandi. Look at the hate work, may Sanso the name Mulika Harevini, mid detention period decker. Pandavagani may Kalasimava, Master the Hat in the Lamasa the Lakaradukalati. Ilagata, Anit Sanso the Nihandula Dilatin, insertion of new section 9B. At the Italintino 9, 48 hours, Kalintimune 72 hours, police and the Wagatabagan plan, then by Hathalis at Tadvilatino, it was the Karungana Vakino, Maestra Turekuta, detention stanator, Randavatabimi stanator, Yanapulu. Ilagata, Jam Sari Rika, Hinsanaker Lakalatino, Vadadima Kalatino, increasing in a torch, Akila, Ekan Irichenaker and Napulu. It was say, Jamo Kinukuta Yamanapulu, Yumukaranapulu. ස්ථානීය ආරක්ෂා සහිත නැත්තම් ස්ථානය වෙනස් කරන්නයි කියලා නියෝගයක් දෙන්න පුළුවන්. ඊළඟට මානව හිමිකම් කොමිසමට දැනුම් දීමක් කරන්න පුළුවන්. ඊළඟට නීතිඥ මහත්මයෙකුට ගිහිල්ලා රඳවා තැබීමේ ස්ථානයක හෝ රිමාන්ඩ් බන්ධනාගාරයට ගිහිල්ලා ඒ සැකකරුව හමු වෙන්න පුළුවන්. දැන් විතරක් නෙවෙයි අපි මේ පනත යටතේ නඩු කතා කළා. මම හිතන්නේ මම සිය ගාණක් දකුණේ තරුණයෙ වෙනුවෙන් කතා කරනකොට මට මතකයි අපේ ගණන් පොන්නම්බල මැතිතුමා ඉන්නවා මේ සභාවේ, එතුමාගේ පියාණන් කුමා පොන්නම්බල මැතිතුමා, මෝතිලාල් නේරු ඒ කාලේ හිටපු ලීඩින් ලොයර්ස්ලා. ඔය කොළඹ මහාධිකරණයේදී අණ්ඩ පීටීඒ විශේෂයෙන්ම උතුරු නැගෙනහිර දමිළ තරුණෙන් වෙනුවෙන් නඩු ගණනාවක පැනී සිටියා. මේ වාගේ අද මේකට හඳුන්වා දීපෙ තිබෙන සංශෝධන ප්‍රමාණවත් කියලා මං කියන්නේ නැහැ. නමුත් යම් ආකාරයක සාධනීය ඉදිරි පියවරක් මෙතන තියෙනවා. හැබැයි දැන් අනිත් පැත්තෙන් ගත්තහම මේක තියෙන වැදගත්ම කාරණේ මොකක්ද? මේක ඒක තමයි. දැන් සාමාන්‍යයෙන් අපරාධ නීති යටතේ සාමාන්‍යයෙන් දඬන නීති සංග්‍රහය යටතේ කරන මිනිමරුමක් වෙන්න පුළුවන්, මෙරිමට තැත්කිරීමක් වෙන්න පුළුවන්, මංකොල්ලයක් වෙන්න පුළුවන්, සොරකමක් වෙන්න පුළුවන්. යම් සැකකරුවෙක් පොලිසියට කරන ලද ප්‍රකාශයක් ඔහුට විරුද්ධව අපරාධ නඩු විභාගයේදී යොදා ගැනීම, ඔහුට විරුද්ධව යොදා ගැනීම, කොන්ෆෙෂන් එකක් හැට, අපරාධ උච්චාරණයක් හැට යොදා ගැනීම වළක්වලා තිනවා සාක්ෂාත් දානපති 24 25 27 ඒකට අදාළයි. හැබැයි මෙතෙන්දී ඒක ඉවත් කළා තියෙනවා. එතකොට සාමාන්‍ය අපරාධයක් කරතේ සාක්ෂාත් දානපති 24 න් හදා තිබෙන්නා වූ ඒ తත්වය මේ සංශෝධනයේදී පවා ඉවත් වෙලා නැහැ. දැන් ඊළඟට මේකේ ප්‍රධානම ලක්ෂණය තමයි ත්‍රස්වාදී වැළැක්වීමේ පනත යටතේ යම්කිසි වරදක් කළා යයි සැක කරනු ලබන සැකකරුවෙකු සහකාර පොලිස් අධිකාරීවරයෙක්ගෙන් ඉහළ අධිකාරී වෙන්න පුළුවන්, DIG කෙනෙක් වෙන්න පුළුවන්, ඒ කෙනෙක් ඉදිරියේ කරන ලද ප්‍රකාශයක්, ඒ ප්‍රකාශය ඔහුට එරෙහිව නඩු විභාගයේදී භාවිතා කරන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් වෙන්නේ එවැනි අවස්ථාවකදී ඒකට විරුද්ධ වෙනවා විත්තියට පෙනී ඉන්න නීතිඥයින් මේක ස්වේච්ඡාවෙන් හෝ කැමැත්තෙන් කරපු ප්‍රකාශයක් නොවේ කියන පදනම මත. එතකොට වෙන්නේ මේක කැමැත්තෙන් කළාද නැද්ද කියන එක විමසීම සඳහා අතුරු සාක්ෂි විභාගයක් යනවා. ඒක ඉංග්‍රීසියෙන් කියන්නේ වයඩය. තමන් මේක හොඳට දන්නේ මොකද? මේ පාර්ලිමේන්තුවේ කමිටු අංක මම හිතන්නේ 2 1987 නේද? ආණ්ඩු පක්ෂ රැස්වීම තියෙන වෙලාවේදී හෑන්ඩ් ග්‍රෙනේඩ් දෙකක් ගැහුවා. දෙනියාය මන්ත්‍රී කීර්ති අබේවික්‍රමතුමා මිය ගියා. පාර්ලිමේන්තු සේවකෙක් මිය ගියා. අතුලම් මුදල් මැතිතුමා බරපතල තුවාල ලැබුණා. ඒකට 5 දෙනෙක් විත්තිකාරයෝ නම් කළා තිබුණා. ඒ සිළු දෙනා මේ පාර්ලිමේන්තු සේවකෙ. ප්‍රසිද්ධ අජිත් කුමාර නඩුව කියන්නේ ඒක. ඔය කමිටු අංක 2. දැන් ඒ නඩුවට පෙනී ඉන්නකොට අපි ඇවිල්ලා විත්ති නීති ගැටියට මේක සම්පූර්ණ දිගපල්ල බැලුවා. ඔතන කාමරයටත් ගිහිල්ලා බැලුවා. මං කියන්නේ අන්න එතෙන්දී කොන්ෆෙෂන් ස්ටේට්මන්ට්ස් අපරාධෝචරණ ස්වරූපේ ප්‍රකාශන 14ක් රෙකෝඩ් කරලා තිබුණා SSP බෙනෙට් පෙරා. එතකොට නඩුව අසාගෙන යනකොට මේ ප්‍රකාශන නඩුවට අදාළ කරගන්න හදනකොට අපි විරුද්ධ වුණා. විරුද්ධ වෙලා අතුරු සාක්ෂි විභාගයක් යනවා. හැබැයි ඒ වෙලාවේ රටේ තිබුණු වාතාවරණය මේවට මුහුණ දෙනකොට අමතකයි දැන්. බෙනට් පෙරම ඇතුමාව නාඳුනන තුවක්කු කරුවෙක් විසින් ඝාතනය කළා. නැදුරු සාක්ෂිකාරය නැහැ. ප්‍රකාශය සටහන් කරපු SSP නැහැ. දැන් මොකද උනේ? දැන් ඌට ඇසිස් කරපු ASP වගේ නම සාක්ෂියට. අපිට ඕනේ කරන්නේ මේක කැමැත්තෙන් කරපු ප්‍රකාශයක් නෙමෙයි කියලා ඔප්පු කරන්න. එතන යම් බලපෑමක් උනාය කියන එක ඔප්පු කරගත්තොත් ඇතිනේ. හැබැයි අර සහකාර පොලිස් අධිකාරීවරයාගේ සාක්ෂි ඕනෙම පොලිස් නිලධාරියෙක් සාක්කු සටහන් පොතක් තියාගන්න ඕනේ. සාක්කු සටහන් පොත. එයා හැම මූමන්ට් එකක්ම එයා ඒක සටහන් කරන්න ඕනේ. අපි විත්තියේ නීතිඥ හැටියට ඕක තමයි හදලා ගන්නෙ. ඒක සටහනක් දාලා තිබුණා බෙනට් පෙරන මහතාගේ 9mm රිවෝල්වර් එක ප්‍රකාශය ගන්න හැම වෙලාවෙම මේසේ මත තිබුණයි කියලා. That is the intimidation. ඒක තමයි බලපෑම. ඒතර සෙච්චාවක් නැහැ. මොකද උනේ? අතුරු සාක්ෂි විභාගයේදී අජිත් කුමාරගේ කිසිදු ප්‍රකාශයක් ඒ ආකාරයෙන් සටහන් කරගත්ත අදාළ කරගන්න බැහැයි කියලා ත්‍රිපුද්ගල මහාධිකරණ පිරිසක මණ්ඩලයේ තීන්දුව කළා. සම්පූර්ණයෙන් ඒ ටික එළියට ගියා. ඊතුරු පරිවේශනීය සාක්ෂි වලින් නඩුව ඔප්පු කරන්න බැරි වුණා. විත්තිකරුව පස්සේ නාම නිදහස් වුණා. මම මේ පෙන්නලා දුන්නේ කොහොමද මේවා වෙන්නේ කියලා. ඒතර ඒ කාලේ ওই PTA එකේ දැන් මේක තියෙනවා මංගාව මුල් පනත තියෙනවා. මුල් පනතේ දෙවෙනි වගන්තිය ප්‍රකාරව තිබෙන්නා වූ වරදවල් සඳහා දඬුවම තියෙනවා. ජීවිතාන්තය දක්වා සිරදඬුවම තියෙනවා. එහෙමම තියෙනවා. අපි හුඟක් වෙලාවට කරන්නේ පහේ වගන්තියට ගිහිල්ලා පහේ වගන්තියේ AB කියලා දෙකක් තියෙනවා. ඒක B යටතේ වරද පිළිගත්තාම අවුරුදු 7යි. 7 කියන්නේ 3ක් උතුර දෙන්න පුළුවන් 7 දක්වා. එතකොට ඉක්මනට එළියට එන ඕම වෙච්චේවත් තියෙනවා. ඒක මම මෙතෙන්දී පෙන්නලා දෙන්න ගියේ මේ පනතයට තේ නඩු කතා කරපු නීතිඥයෙක් හැටියට. දැන් නෙමෙයි. මම දේශපාලනට දෙන්නත් කලින් 1987 88 කාලේ. ඒ කාලේ තමයි නඩු ආවේ. ඒ වෙලාවේ තමයි 13 වෙනි සංශෝධනය පනත සම්මත කරගන්න තමයි ආණ්ඩු පක්ෂ රැස්වීම තිබ්බේ. මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට ගෙනාවේ ඔය දැන් තියෙන සිනමන් ග්‍රෑන්ඩ් එක ඒ කාලේ කිව්වේ ඔබරොයි කියලා. මන්ත්‍රීවරු ටික ඔකේ තියලා ඉස්සරහෙන් ආමඩ් කාර් එක දාලා පිටිපස්සෙන් තව එකක් දාලා තමයි ගෙනාවේ. ඉතින් මේව සමරුන්ට අමතකයි. ඒ කාලේ. ඉතින් ඒක නිසා ඒ නඩුව පටන් ගන්නකොට ඒකේ ඒ කාලේ හිටපු පොලිස්පතිතුමා ෆ්‍රැන්ක් සිල්වා ඇවිල්ලා කිව්වා මේක කල් දාන්න ඕනේ මොකද පොලිස් නිලධාරින් එන්න බයයි කියලා උසාවි. පොලිස් නිලධාරින් උසාවි එන්න බය කාලේ ගුත්තුමා. ඊට පස්සේ ඔය අනිත් සිද්ධින් ඔක්කොම වෙලා ඊට පස්සේ පටන් ගන්නකොට විත්තිකාරයෙකු අපිට එන්න ආරක්ෂා මන්ති කියලා. එහෙම තමයි ඒ කාලේ තිබුණේ. හැබැයි ඒ නඩුවේදී ඔන්න උනේ ඕක. ඒක නිසා මෙතෙන්දී අපි මතක තියාගන්න ඕනේ 79 මේ පනත ගෙනාවේ විශේෂයෙන්ම උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඒ තිබූ ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සඳහා විශේෂ වශයෙන්. ඒක තමයි తాවකාලික කිව්වේ. හැබැයි මොකද උනේ? 88-89 වෙනකොට දකුණේ තරුණයෝ ඒ වෙලාවේ තරුණ නැගිටින් මේ සියලු දේවල් එක්ක 100,000 ගන්නකට නඩු පැවරුවා මේ පනත යටතේ. මේ පනත යටතේ. ඒ අද වුණත් පුළුවන් නඩු පැවරන්න මේක යටතේ. ප්‍රශ්නෙද ඉන්නේ මේක යටතේ නඩු පැවරුවා.
මට අයිති අවසාන විනාඩි දෙක.
විනාඩියයි. මේකේ නඩු පැවරුවොත් වෙන්නේ අර ඩිටෙන්ෂන් එක මාස 18 12ට ඇවිල්ලා තියෙනවා. අප නොදී ඉන්න පුළුවන්. පළවෙනි ෂෙඩියුල් එකේ එන වැරදි නම් අප නොදී ඉන්න පුළුවන්. නඩු අවසන් වෙනකම්. කොච්චරද කාලේ කියන්න බෑ. එතකොට එතන මානව හිමිකම් කඩවීමක් වෙනවා කියන ප්‍රශ්නේ අද මතුපිටට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මං හිතන්නේ මගේ අවසාන තප්පර කීපේ නිසා මම මේ පෙන්වීමේ ප්‍රායක අධ්‍යක්ෂීම් කීපයක් මේ පනත ගරු විදේශ අමාත්‍යතුමා ගෙනල්ලා තියෙන එක පනතේ තිබුණ කරුණට වඩා යම් සාධනීය පියවරක් ගිහිල්ලා තිනවා. හැබැයි ඒක යම් සීමිතයි. ඩිටෙන්ෂන් ඕඩර්ස් වලටයි තව සුළු කරුණු කීපයකට තමයි ඒක බලපාන්නේ. මැජිස්ට්‍රේට් කෙනෙක් විසිට කරන්න පුළුවන් ප්ලේස් එකට ජේමෝ කෙනෙකුට දාන්න පුළුවන්. එතකොට අර මං කිව්ව කාරණේ ටෝච කියන එක අඩු කරගන්න වළක්වන්න පුළුවන්. හැබැයි මේක මෙතනින් එහාට යන්න නම් ජාත්‍යන්තර මට්ටමේ අද නීති පනවල තියෙන රටවල් වල කවුන්ටර් ටෙරරිසම් ඇක්ට්ස් යහපාලන ආණ්ඩුව කාලේ නීතිපති දෙපාර්තමේන්තුවත් සම්බන්ධ වෙලා අදහස් රාශියක් කරගෙන ආරක්ෂක අංශවලුත් කෙටුම්පතක් සකස් කළා කවුන්ටර් ටෙරරිසම් ඇක්ට් එක. ඒක ඉන්ටර්නැෂනල් නෝම්ස් වලට එකඟව. ඒ නිසා මං හිතනවා මම යෝජනා කරන්න මේ අවස්ථාවේදී මේ සංශෝධනය තිබුණ තැනින් ඉදිරියට යamak වුවත් මම හිතනවා අද තියෙන ලෝකේ තත්ත්වය රටේ තත්ත්වය මේ සියලු දේ එක්කත්ොත් මින් එහාට ගිහිල්ලා අපි අලුත් පනතක් ගේනවා නම් ඒක තමයි වඩාත් සුදුසු වෙන්න කියන කාරණේ. ඒ වගේම මම සඳහන් කරන මා අවසාන වශයෙන් අද මං ගරු අධිකරණ අමාත්‍යතුමාගේ අවධානයට යොමු කළා. මම මේ ආවේ උසාවි ඉඳලා. එතකොට දැන් විනිශ්චකාරු උසස් වුණාම සති දෙක තුන යනවා එතෙන්ට විනිශ්චකාරවරයෙක් සිර වේවන්න. එතකොට වෙන්නේ තව උසාවිය කියන විනිශ්චකාරතුමෙක් අතෙන්ට ගිහිල්ලා ඒක තියෙන නඩු ටික ඔක්කොම කැඳවලා පය දෙකමාරකට පස්සේ අනිත් තැනට ඉන්නා මාධ්‍ය මේ එන්න පරක්කුනේ නිසා. ඒක අධිකරණ ලහරින වරදක් කියන්න බෑ. That is administration of the justice. එතනයි ෂුව එක. ගිහිල්ලා බලන්න උසාවි ටිකට.
ස්තුතියි උතුමා.
මේ තප්පර 10යි. බලන්නකෝ මේ අපි කොවිඩ් ගැන කතා කරනවා. කොවිඩ් හදාගෙන ඉන්නේ එතනින් එළියට නඩුකාර උන්නාන්සලයි නීතිඥයෝ ඔක්කොම. එක්කෙනෙකුට එක්කෙනෙක් හැරෙන්න ඉඩක් නැහැ. මම එතන ඉඳලා අවිල්ල කිව්වේ ඒ නිසා මතක තියාගන්න ඕනේ මේ පනත් සංශෝධනය කළා මේ මේ මේක මේක හොඳයි නීති ඉදිරි ප්‍රගමණයට. හැබැයි සාධාරණත්වයේ විත්තිකරුවන්ටත් නීතිඥයන්ටත් නඩු යන්නට සිද්ධ වෙන්න නම් අධිකරණවල පරිපාලනය මීට වඩා විධිමත් කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශයේ අවධානය යොමු කරමින් මගේ වචන ස්වල්පය අවසන්.
ස්තුතියි. මිලඟට වෛද්‍ය රාජිත සේනාරත්න ඔබතුමාට විනාඩි 10ක කාලයක් තිබෙනවා.
ගරු සභාපති වුණේ මෙම ඇත්තම ත්‍රස්ත විරෝධී පනත 1979 ගෙනීමේදීත් ඒකට විරුද්ධ වූ පාර්ශ්වත් සමග හිටගත් කෙනෙක් විදියට තමයි අද මම මේ සංශෝධනය ගැන මම අද කතා කිරීමට ක්‍රියා කරන්නේ. මම නම් මේ පනතට එදා සිට අද දක්වාම මම විරුද්ධයි. මේක තුල මානවයිතියක් ගැන කතා කිරීම හෝ මිනිසුන්ගේ නිදහස ගැන කතා කිරීම බොරුවක්. මේක සිංහල තරුණයාටද ද්‍රවිඩ තරුණයාටද මුස්ලිම් තරුණයාටද කියන එක නෙවෙයි. මේක ඉතාමත්ම මානව විරෝධී අනපනතක් තමයි එදා ගෙනාවේ. ගෙනාපු ජයාජයවදන පවා දන්නවා මේකේ තියෙන භයානකත්වය. ඒක නිසා එතුමා කිව්වා මේක මාස 6කට ගේන්නේ తాවකාලික. ඒකෙම ලිව්වා తాවකාලික පනතක් කියලා. ඒ විදිහට තමයි ඒක ගෙනාවේ. එදා ඒක ගෙනහැල්ලා සංශෝධන පසු 82දී 88දී කරා. මේ වෙකේදී ඇත්තටම මේක ගෙනාවේ for prevention. You know, Chairman, it is for prevention. Now, today, this has been used for curative purposes. Saharan's bomb gahuwata passe me panata kriyaatmak karana e sandaha. Attharam mewa walakwima sandahai mewa gena me panata genave. Eda tiyuna diggasunu aragalayak e aragalayata thavakalika piliyamak widiyata. Den eda e panata genapu welaye balanna eda hitapu vipaksha visheshayenma Sri Lanka nidahas pakshaya. මේ එතු ඒකේ මේකේ ඇත්තටම මේක ගේන්නේ දේවනායක ඇමතිතුමා. විපක්ෂයේ ප්‍රධාන කතාව කරන්නේ පළවෙනි කතාව කරන්නේ මෛත්‍රීපාල සේනානායක ඇමතිතුමා. එදා හිටමු නියෝජ්‍ය නායක ශ්‍රී ලංකා නිදහසේ. එතුමා මොකද කියන්නේ? මහජන ආරක්ෂක පනත යටතේ අවශ්‍ය පියවර ගත හැකි තත්ත්වයක් උතුරේ තිබේදී එම තත්ත්වය පදනම් කරගෙන මේ පනත ඉදිරිපත් කිරීමෙන් ආණ්ඩුව අදහස් කරන්නේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති නිසා මහජනතාවගේ ප්‍රශ්න විසඳීමට අසමත් වීමෙන් නුදුරු අනාගතයේදී පැන නැගිය හැකි දේශපාලන උද්ඝෝෂණ මැඩපැවැත්වීමට හැකි බලතල රට පුරා ක්‍රියාත්මක කිරීමට අවසර පැතීමයි. මෙන්න මේ විදියට එතුමා මේවට ඇත්තටම තනිකර්ම විරුද්ධ වෙනවා. මෙරට පුවත්පත්තා විදේශ වලින් එන පුවත්පත් පාලනය කිරීමේ බලය උසාවි අවසර පත්‍රයක් නැතුව පුද්ගලික නිවෙස් වලට ඇතුල් වීම සෝදිසි කිරීම ලිපි ලේඛනත් අඩංගුවට ගැනීම සිරබාරයේ පැය 24කට වඩා තබා ගැනීමට නැගී ජාත්‍යන්තරමය පිළිගත් නීතිය පැය 72 දක්වා දීර්ඝ කිරීම කියලා එතුමා දිගටම මේක මේ කියනවා. මේ රටේ සියලුම දේශපාලන ක්‍රියාකාරීත්වය මර්ධනය කිරීම සඳහා සකස් වූවක් බව පෙන්වා දිය යුතුයි. මේ ස්ථාවරයේ තමයි මම එදත් සිටියේ, අදත් ඉන්නවා. මට නම් කොයි පක්ෂේ හිටියත් මට මගේ ප්‍රතිපත්ති නම් වෙනස් කරන්න බෑ. මම අපේ පක්ෂයට කිව්වේ මේ පන්නතට දැඩි විරෝධතාවයක් තමයි අපි තියෙන්නේ. මේ විදිහට තමයි එදා මේ බණ්ඩාරනායක මැතිණිය මෙතන කතා කරේ නැති වුණාට වරින් වර එතුමිය මේකට සම්බන්ධ වෙනවා. මේ විවාදයේදී කෙටි සම්බන්ධ වීමෙන් එතුමියගේ ස්ථාවරයත් එතමයි. මම හිතන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමාත් එතනින් තමයි දේශපාලනය ආරම්භ කරේ. එතුමාට ඒ අතීතය මන් දන්නේ නැහැ මතකද කියලා. මේකේ එදා එහෙම පටන් අරගත්ත මේකේ මොනවටද අපි විරුද්ධ වුණේ? එදා ඉඳලා පළවෙනි එක අත්අඩංගුවට ගෙනහැල්ලා අධිකරණයට පැය 72ක් අධිකරණයට ඉදිරිපත් නොකර තබා ගැනීම. මෙතෙන්දි තමයි සේලු වද හිංසා කළා ගන්න ඕන කට උත්තර ගන්න. ඒකේ කට උත්තර වලට පිස්තෝල කඩට තියලා ගත්ත කට උත්තර තියෙනවා. දැන් හජාස් හිස්බුල්ලාගේට විරුද්ධව කට උත්තර ගත්තේ දරුවන්ගේ කටට තුවක්කු ඔබලා ගත්තේ පිස්තෝල ඔබලා ගත්තේ කට උත්තර. ඒව තමයි උසාවියට ඉදිරිපත් කරේ. ඒ වගේම දෙක රඳවා තබා ගැනීම මාස 18යි. මාත 18 අවුරුද්දක් තියෙනවලු. අවුරුද්දක් ඒ මිනිස්සු ඇතුලේ ඉන්න හැබැයි ඇතුලේ කියන්නේ මේ අංක ගණිතයෙන් 18 12 කරාම සාධනීය කිව්වාම කොහොමද සාධනීය වෙන්නේ 12? මේවට විරුද්ධ වුණ දේශපාලඥයන් මේවට විරුද්ධ වුණ දේශපාලන පක්ෂ අද ලැජ්ජ නැතුව මේ ජේ.ආර්. ජයවර්ධනගේ මේ ජේ.ආර්. ජයවර්ධන හොඳ නෑයිලු. හැබැයි එයාගේ විවෘතාර්ථකේ හොඳයි හැමෝටම. ජේ.ආර්. ජයවර්ධන හොඳ නෑයිලු. හැබැයි එයාගේ විධායක ජනාධිපති ක්‍රමේ හොඳයි හැමෝටම පාවිච්චි කරන්න. ජේ.ආර්. ජයවර්ධන හොඳ නෑයිලු. එයාගේ මැතිවරණ ක්‍රමයක් හොඳයි පාවිච්චි කරන්න. ජේ.ආර්. ජයවර්ධන හොඳ නැහැලු. හැබැයි ත්‍රස්ත විරෝධී පනතත් හොඳයිලු. මේ ඔක්කොම හොඳයි, ජේ.ආර්. නරකයි. ඒකනේ මේ තියෙන තත්ත්වය. එතකොට දෙවැනි එක තමයි රඳවා තබා ගැනීමට පසු අප තීන්දුව කරන්නේ. අපේ ඉල්ලන්නේ. ඒකත් තීන්දුව කරන්නේ පොලිසිය. අධිකරණයේ බලය පොලිසියට පවරාගෙන තිබෙනවා. එතකොට පොලිසියට
දෙන කටඋත්තර අධිකරණයේදී පිළිගැනීමට ලක් වෙනවා. ශස්ත්‍රවාදයේ නිර්වචනය කිරීම. මං හිතන්නේ අර මේ ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ තියෙන පනතර වඩා භයානක තත්වයක් තිබෙනවා මේක නිර්වචනය. මේක නිර්වචනය ඊට වඩා පුළුල් කරලා තියෙනවා. පුළුල් පරාසයකට ගෙනල්ලා තියෙනවා මේකේ මේ නිර්වචනය කිරීම. මොකද මේකේ වැඩිපුරම තියෙන්නේ ශස්ත්‍රවාදයට වඩා විරුද්ධවාදය. මර්ධනය කිරීම තමයි මේකේ මූලික හේතුව දාලා තියෙන්නේ. අනිත් එක තමයි කිසිදු තනු ඒ කියන්නේ සර්ච් වොරන්ට්ස් මුකුත් නැතුව අත්අඩංගුවට ගැනීම තියෙන්නේ. මෙන්න මේවා. ඒ වගේම මම පෙන්වලා දෙනවා මේ පනතර විරුද්ධව එදා කරපු ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේ මැදිහත් වීම. ඒක මැදිහත් වීමට වීරවංශ එදිරිව නීතිපති 2000 දී. ඒකේදී මාක් ෆර්නැන්ඩෝ ඇත්තරම විනිසුරුවරයා දුන්න තීන්දුව මේ එතුමාගේ මතය. ශස්ත්‍රවාදයේ වැළැක්වීමේ පළත් කැටුපද මෙම අධිකරණ ටියොම කළ විට එහි 15.17 වැනි ව්‍යවස්ථාවෙන් අවසර දී ඇති පරිදි ජාතික ආරක්ෂාව යනාදී අවශ්‍යතා සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12.13.13.2 ව්‍යවස්ථාවන්ට සාධාරණ සීමා කිරීම එම විධිවිධානවලින් සිදුවේද යන තීරණය කිරීමට අධිකරණයට සිදු නොවීය. මක්රිසාදයාත් පනත් කැටුම්පද 3.2 වැඩි ඡන්දයෙන් සම්මත කිරීමට තීරණය කර ඇති බව අධිකරණයට දැනුම් දී ඇති බව ඇත. ශස්ත්‍රවාදයේ වැළැක්වීමේ පනත 3.2 බහුතරයකින් බලාත්මක වූ අතර ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84 වෙනි ව්‍යවස්ථාව අනුව ව්‍යවස්ථාමය ප්‍රතිපාදන සමග නොගැලපීම් රාශියක් තිබියදී ශස්ත්‍රවාදයේ වැළැක්වීමේ පනත නීතිය බවට පත්විය. මාක් ෆර්නැන්ඩෝ කියන්නේ මේකේ 3.2 බලයක් ඉතින් මේක පාස් කරනවායි කියලා දිනන සහතිකේ උඩ තමයි ශ්‍රේෂ්ඨාධිකරණයට සිදු වුණේ මේක අනුමත කරන්නේ. එවැනි භයානක පනතක් මේ පනත. දෙවැනි එක තමයි මරිදාස් එරෙහිව රජය 1995 මෙන්න මේ නඩුවේදී මෙතන කියනවා එබැවින් ශස්ත්‍රවාදයේ වැළැක්වීමේ తాවකාලික විධිදාන පනතේ 16 වෙනි වගන්ති යටතේ සටහන් කර ඇති පාපොච්චාරණයක සුවේච්ඡා භාවය සම්බන්ධයෙන් තීන්දුවක් ලබා දෙන ලෙස අධිකරණයක් ඉල්ලා සිටින විට අපරාධ නඩු විභාගයේදී චූදිත පුද්ගලයා සම්බන්ධයෙන් පරම සාධාරණේ සාතික කිරීම සඳහා සාක්ෂි පරීක්ෂා කර හැකීමට ලක් කිරීම අතිශයින් වැදගත් වේ කියලා.
උපාධිය විනාඩි 2ක් කාලයක් තිබෙනවා.
ගරු සභාපතිතුමනි මම ඊට පස්සේ ඉදිරිපත් කරනවා මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා 2019 ලංකාදීපට දීලා තියෙන 2019 මාර්තු 12 වෙනිදා දැන්ට අවුරුදු 3කට පෙර එතන යෝජිත ත්‍රස්තපනත භයානකයි. එතුමා කියනවා 2019. එතුමා කියන්නේ මොකද්ද? නම ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතුවත් මේ අන්තර්ගතයේ විමසන විට පෙනෙන්නේ ත්‍රස්තවාදයේ වැළැක්වීම නොව ඊට හාත්පසින් වෙනස් ක්‍රියාවලිය. මේවා පිළිබඳ ජනතාවට අවබෝධයක් නැමැති වීමද බරපතල කරුණකි. පක්ෂ ભેදයෙන් තොරව මෙවන් පනත්වලට විරුද්ධ වීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේද වගකීමයි. එතුමා එක්තැනක කියනවා ඒත් මෙම පනතේ කෙටුම්පත සම්මත වූ තේ ලංකා පාර්ලිමේන්තු ඉතිහාස පසුගිය දශකයේ ඉදිරිපත් වූ භයානකම් පනත වශයෙන් හඳුන්වා දෙනවා. දැන් ඒ විදිහටම එතුමා කියනවා සිවිල් සමාජයේ මර්ධනය කිරීමට මේ හරහා යොමුව තිබේ. තම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා ඉදිරිපත් වන සිවිල් සමාජයේ සංවිධිත සංවිධාන මර්ධනය කිරීමක් මේ සිදුවේ. දැන් මේවා මර්ධනය කරේ එදාද අදද? අද කී දෙනෙක් සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් මාධ්‍යවේදීන් මේ CID දක්වගෙන යනවද? මේකෙදි ඉතාමත්ම හොඳ උදාහරණය තමයි මේ විදිහට මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා කියපු එකේ. දැන් මේවා මේ විධිවිධාන අඩංගු නැද්ද මේ අලුත් පනතේ තියෙනවා? එතුමාම ගෙනහැල්ලා ලැජ්ජ නැතුව ගේනවා විතරක් නෙවෙයි හිජාස් හිස්බුල්ලාගේ මේවකේදී අන්තිමට ඔහුව නිදහස් කරනවා. ඒතකොට අසාත් සාලිව අත්අඩංගුවට අරගෙන අසාත් සාලිව අන්තිමට නිදහස් කරන්නේ නිදහස් කරනවා. දැන් මෙතුමා කියනවා මේ එදා 2019 ත්‍රස්තවාදී පනත හොඳ නැහැලු. දැන් මෙතනම කතා කරපු ඊට ඉස්සෙල්ලා නීතිඥ සුසිල් ප්‍රේමජයන්ත හිටපු ඇමතිතුමා කියනවා අන්න ඒ වගේ පනතක් ඒ ජාත්‍යන්තරයේ පිළිගන්නා වූ පනතක් ගේන්නේ කියලා දැන් යෝජනා කරනවා. දැක්කද ඒ දෙකේ තියෙන වෙනස? එම් නිසා නීතිඥ ජී.එල්. පීරිස්ද හරි නීතිඥ සුසිල් ප්‍රේමජයන්තද හරි කියලා මම අහනවා. මොකද එතුමා උසාවියේ ඉඳලා ඇවිල්ලා තියෙන ඔබතුමා උසාවියේ වැඩ නොකරට. ඒ නිසා මම විශේෂයෙන්ම මම අවසන් කරනවා අපේ ලෝ කොමිෂන් එකේ රිපෝට් එකේ තිබෙන මෙන්න මේ ටික අඩුගානේ සංශෝධනය කරලා මේ පනතක් ගේන්න තමුන් ආසිරට.
ඒකෙක් තමුන්නාසලගේම නීතිඥවරුනේ ජනාධිපති නීතිඥ රොමේ සිල්වා ජනාධිපති නීතිඥ මනෝහරද සිල්වා ජනාධිපති නීතිඥ මේ සංජීව ජයවර්ධන මේ ඔක්කොම තුන්දෙනාම තමයි තමුන්නාසලගේ ව්‍යස්තාව හදන්නේ තමුන්නාසල වෙනුවෙන් නඩු කතා කරේ පහුගිය කාලේ ඉතින් ඒකෝල්ලම කියනවා නම් මේක මෙන්න මේ විදිහට සංශෝධනය කරන්න ඇයි ඒක පිළිගන්න බැරි තමුන්නාසලට ඒ විදිහක් නෙවෙයි තමුන්නාසලට මම කියනවා මම දැක්ක මේ මානව හිමිකම් කොමිෂන්
සභාව
මේ ත්‍රස්ත විරෝධී පනත අහෝසි කරන්න කියලා ඉල්ලීමක් කළා තියෙනවා. එම නිසා මම කියනවා මේ පිළිබඳව මීට වඩා බොරුවට EU එකට පෙන්නන්න, UN එකට පෙන්නන්න, ඒකේ බලපෑමට, ඒකේ GSP එක බේරගන්න නෙවෙයි. මේ රටේ මිනිස්සු දිහා බලලා, මේ මිනිස්සුන්ගේ නිදහස, මේ මිනිස්සුගේ අයිතිය ගැන බලලා හරි පනතක් ඉදිරියට ගේන්න. ඔබතුමාට මේ පනත සකස් කිරීමට සියලු සුසුකම් තියෙනවා මහාචාර්යවරයෙක් වශයෙන්. නීතිය පිළිබඳව ඔබතුමාගේ කාලයේදී එක ඉවර කරන්න කියලා මම ඉල්ලා හිටනවා.
ස්තුතියි. සස්වර වැලකීමේ පනත සංශෝධන විවාදය මිලෙන් කතික හැටියට ගරු ඉන්දික අනුරුද්ධ ඔබතුමාට විනාඩි 10ක කාලයක් තිබෙනවා.
බොහොමත්ම ස්තුතියි මුලාසනේ මන්ත්‍රීතුමනි. මේ අවස්ථාවේදී 1979 අංක 48 දරන ත්‍රස්තවාදයේ වැළැක්වීමේ తాවකාලික විධිවිධාන පනත සංශෝධනය කිරීම සඳහා මේ සංශෝධන ඉදිරිපත් කරලා තියෙන අවස්ථාවේ ඒ ගැන වචනයක් කීම සහ උතුර නැගෙනහිර ප්‍රදේශවල වර්තමාන රජය ක්‍රියාත්මක වෙන ආකාරය ඒ ක්‍රියාත්මක වීමේ කටයුතු තරමක් කටයුතු භාරව කටයුතු කරන ඇමතිවරයෙක් විදියට නැවත පදිංචි කිරීමේ කටයුතු භාරව එහි සත්‍ය අසත්‍යත් මේ අවස්ථාවේදීම ප්‍රකාශ කිරීම මැනවයි මා හිතපු නිසා තමයි කතා කරන්නේ. හැබැයි ඊට කලින් මේ කලින් කතා කරපු මන්ත්‍රීතුමා කියු ආකාරය මේක කෙසිසේත්ම මේක අවලංගු කළ යුතුයි. මේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ මුලින්ම අහෝසි කළ යුතුයි කියන කාරණාවේ දැඩිව පෙනී සිටින්නේ කවුද කියන එක අපි හොයලා බලන්න ඕන. රටක ආරක්ෂාව කියන දේ ඕනෑම ත්‍රස්තවාදී ක්‍රියාවකින් නැති කරන්න පුළුවන්. රටක ත්‍රස්තවාදී ක්‍රියාවක් අන්තවාදී ක්‍රියාවක් එහෙමත් නැත්නම් අන්තවාදී ක්‍රියාවක් උච්චතම අවස්ථාවට ඇවිල්ලා ත්‍රස්තවාදී ක්‍රියාවක් බවට පත්වෙච්චහම ඒකේ වාසි ගන්නේ නොගන්නේ කවුද කියන එක බොහොම අවුරුද්දකට දෙකකට පස්සට ගියාම හොයාගන්න පුළුවන්. මේ පාර්ලිමේන්තු හැන්සාඩ් වල ගත්තහම එදා පාස්කු බෝම්බ ප්‍රහාරය සිද්ධ වෙලා ඒ පාස්කු බෝම්බ ප්‍රහාරය සිද්ධ වෙන්න මාස ගණනාවකට උඩදී එවකට හිටපු ආණ්ඩුවේම ඇමතිවරු දෙපැත්ත බෙදිලා ගහගත්තා යම් යම් ජනකොටස් වල ඡන්ද බලය අපිට නැතුව යයි. ඒ ඡන්ද බලය නැතුව ගිහිල්ලා අපිට මේ පාලනේ නැතුව යයි. මේ පාලනේ නැතුව ගියොත් අපිට අපේ වැඩක් කරන එක කරගන්න බැරුව යයි. දැන් මේ යොදාගන්නේ කාවද? අහිංසක සිවිල් ජනතාව. දැන් පෙන්වන්නේ මොකද්ද? ත්‍රස්තවාදී පනතක් ගේනවා, සිවිල් ජනතාව අල්ලනවා, කූඩු කරනවා, කොටු කරනවා, මර්ධනය කරනවා. මෙන්න මේක තමයි පෙන්වන්නේ. හැබැයි මේ පනත සද්භාවයෙන් පාර්ලිමේන්තුවට ගෙනල්ලා මේ නීති රීති යම් තාක් දුරට නම්‍යශීලීව හදලා අද ජනතාවට යම්කිසි අස්වැසිල්ලක් හෘද සාක්ෂියට එකකව අපේ TNM නියෝජනය කරන මන්ත්‍රීවරු තනිත් අයත් යම්කිසි අස්වැසිල්ලක් මේ ජනතාව පාවිච්චි කිරීමක් නෙවෙයි මූලාසනේ මන්ත්‍රීතුමනි. ඔබතුමාත් උතුරු ප්‍රදේශයේ පාලනය කරන යම් යම් වැඩසටහන් වල ඉන්නවා. ඔබතුමාත් දමිළ ජනතාව නියෝජනය කරනවා, සමස්ත ශ්‍රී ලාංකික ජනතාව නියෝජනය කරනවා. ඔබතුමාගේ හෘද සාක්ෂියට දන්නවා යම් යම් සංශෝධන ප්‍රමාණවත් ඇති නොවෙන්න පුළුවන්. මේ ත්‍රස්තවාදී පනතක් නැත්තටම නැතුව යන්න ඒ තරමටම නිදහස තියෙන රටක් බවට ලංකාවපත් වෙන්න පුළුවන්. හැබැයි මේ වෙද්දි ලංකාවට තියෙන තර්ජනය වෙනත් රටවල් වලින් තියෙන ඇල්ම බැල්ම ඒවා පාවිච්චි කරලා ඒ රටවල් වලට ඕන ආකාරයට මේ රට පාව දෙන්න යම්කිසි කණ්ඩායමක් උත්සාහ කරනවා නම් ඒගොල්ලන්ට අන්තවාදයේ උත්සන්න කරන්න ඕන. අන්තවාදයේ උත්සන්න කරන්න ඕන. ඒගොල්ලෝ එදා කළා. එදා ආණ්ඩුවේ දෙපැත්ත බෙදිලා ගහගත්තා. එදා ආණ්ඩුවේ හිටපු අධිකරණ ඇමතිවරයාට චෝදනා කළා. හැබැයි එදා අධිකරණ ඇමතිවරයාට බලපෑම් කෙරුවේ ත්‍රස්තවාදී පනත අහෝසි කරන්න කියලා නෙමේ මන්ත්‍රීතුමා. ඔබතුමාලා එදා පාර්ලිමේන්තුවේ නොහිටියට එදා මේගොල්ලෝ ඔබතුමාලාගේ කර්මතින් ඇවිල්ලා 2015 බලය ගත්තා. බලය අරගෙන එදා අරගල කෙරුවේ නැහැ ඔබ තමුන්නාන්සේලගේ ජනතාව වෙනුවෙන් මේ ත්‍රස්තවාදී පනත එක ඉස්පිල්ලක් ඇලපිල්ලකින්වත් සංශෝධනය කරන්නේ.
ඒ මොකුත් කරන්න නැතුව මේක පෙන්න ඔබතුමන් වහන්සේලාගේ අහිංසක දමිළ ජනතාව මෙල්ල කරා. අහිංසක දමිළ ජනතාව රැවට්ටුවා. රවට්ටල කටයුතු කරා. ඒගොල්ලෝ එදා ඒ වෙනුවට කරේ රාජපක්ෂවරුන්ගෙන් පලිගන්න එක. රාජපක්ෂවරුන්ගෙන් පලිගන්න නීති හැදුවා, අලුත් උසාවි හැදුවා, පොලිසිය හැදුවා. හැබැයි අර දමිළ ජනතාව විශ්වාසය තියපු එක අල්පෙනෙත්ක තරම්වත් ඒ දමිළ ජනතාව අද ඒක දීලා තියෙනවා. අද ඒක රැදවියෙක් රදවා තබා ගැනීමේ කාලය අඩු කරලා දීලා තියෙනවා. මේවා ඉදිරි 50 සංශෝධනයක් එහෙම නැත්නම් නව 50 වලින් තව තවත් මේ ජනතාවට විශ්වාසය. අද දමිළ ජනතාවද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. අද මුස්ලිම් ජනතාවද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. අද මේ රාජ්‍ය ත්‍රස්තවාදයක් එහෙම නැත්නම් එදා තිබිච්ච ත්‍රස්තවාදය රාජ්‍ය ත්‍රස්තවාදය අපි ඇස් දෙකෙන් දැක්කා. වෙස් මාරු කෙරෙව්වා. මේකේ අමාරුව තියෙන්නේ LTTE එකට එදා උදව් කරපු අදත් LTTE එක හොඳයි කියන අයට අමාරුයි මේක. මේක 88 89 අපි දන්නවා. මේකේ කල්ලි කණ්ඩායම් හදාගත්තු ජනතා විමුක්ති පෙරමුණත් එක්ක එකතු වෙලා කැරලි ගහපු රටේ ධනස්කන්ධය විනාශ කරපු අය මේක අහෝසි වෙනවට අදත් විරුද්ධයි. ඔයක මේ දමිළ ජනතාව විතර නෙමෙයි ප්‍රා කල්ලි හදාගෙන මේ රටේ තුවක්කු උස්සගෙන මේ රටේ මහා විනාශයක් කරපු ඒ අය මේකට විරුද්ධයි. ඒක ගැන අය අමුතුවෙන් අපි තර්ක කරන්න ඕනේ නැහැ. ඒ අයට මේක නැති තරමට හොඳයි. මේ අන්තිම වකවානුවේ රැවුල් දාලා වෙස් මාරු කරලා වෙන වෙන පුද්ගලයෝ ඉදිරිපත් කරලා මේ ගෙනල්ලා ජනතාවට බොරු බේගල් අදපු අය මේවට විරුද්ධයි. ඒ නිසා ත්‍රස්තවාදයේ ගොඩනගන්න යම්කිසි කෙනෙක් මූලාරම්භය ගන්නවා නම් ජනතාවට බොරුව, ජනතාවට වංචාව, ජනතාව නොමග යවලා ඒගොල්ලෝ උත්සාහ කරන්නේ අන්තවාදීව ආණ්ඩුවට කැරලි ගහලා, එහෙමත් නැත්නම් අන්තවාදීව යම් යම් තරුණ කොටස් යම් යම් ඒ ජන කොටස් ભેද බින්න කරලා අපි තමයි ඔයාලා වෙනුවෙන් ඉන්නේ කියලා ඉස්සරහට එන්නේ. ඒකේ උස්සන්නම අවස්ථාව තමයි අපි අප්‍රියල් 21 2018 දැක්කේ. එදා මුස්ලිම් තරුණයාට හරි දේ පෙන්වන්න ඒ මුස්ලිම් නායකයෝ හිටියේ නැහැ. එදා මුස්ලිම් තරුණයා නොමග යන වෙලාවේ කියලා දීලා ඒ තරුණයාට ඒ තැනට යන්න එපා කියන්න මෙතන හිටියා කබීර් හෂීම් ඇමතිතුමා. එතුමා දැන් මේ අවස්ථාවේ නැහැ. එතුමාගේ හෘද සාක්ෂිය කියයි. එතුමාගේ අර එතුමා ළඟ හිටපු ලේකම්වරයෙක් අදත් අබ්බගත වෙලා ලෙඩ ඇඳේ ඉන්නේ. මොකද්ද එතුමා කළේ? මේ මුස්ලිම් සහෝදරත්වය, දමිළ සහෝදරත්වය මේගොල්ලෝ හැමෝම අන්තවාදී නෙමෙයි. සිංහල මිනිස්සු අන්තවාදී නෙමෙයි. සිංහල තරුණයෝ අන්තවාදී නෙමෙයි. ත්‍රස්තවාදී නෙමෙයි. හැබැයි යම් කිසි පොඩි තැනකින් තමයි අන්තවාදයේ පටන් අරගෙන ත්‍රස්තවාදයේ දක්වා වර්ධනය වෙන්නේ. අන්නේ වර්ධනය වෙච්ච ත්‍රස්තවාදයේ බිල්ලක් බවට තමයි අර අහිංසක ඒකට විරුද්ධ සියලු ජන කොටස් ඒකට යටත් වෙන්නේ. ඒකෙන් හෙම්බත් වෙන්නේ, ඒකෙන් දුක් විඳින්නේ. අද ඔබ තමුන්නාන්සලගේ පළාත්වලට ඒ අවශ්‍ය කරන සංවර්ධන ලැබිලා තියෙනවද නැද්ද? ඔබ තමුන්නාන්සලට යම් කිසි ගැටලුවක් තියෙනවා නම් ඒ ගැටලුව දකුණෙත් තියෙනවා. ඒක උතුරට විතරක් නෙමෙයි. එදා උතුරට කෝච්චිය ගියේ නැහැ. දකුණේ කොහොච්චි වැඩ කළා. හැබැයි මේ යුද්ධය අවසන් කරලා ඒ සියලු දේ සංවර්ධනේ උතුරට ගෙනිච්චා. අද වෙද්දී අපි දකුණේ හදන ගෙවල් ප්‍රමාණයම උතුරේත් හදනවා. දකුණේ හදන පාරවල් ප්‍රමාණයම උතුරේත් හදනවා. ඒ සියලු සංවර්ධනය කර අපි බෙදලා නැහැ. මේක උතුර නැගෙනහිර අඩුවෙන් දෙන්න ඕනේ එහෙම කියලා නැහැ. හැබැයි එදා අය උතුරේ ජනතාව පාවිච්චි කළා. එදා පාලකයෝ 2015 2019 කාලේ බලය ගත්තු අය නැගෙනහිර මුස්ලිම් තරුණයෝ පාවිච්චි කළා. පාවිච්චි කරලා බලේ අරගෙන ඒගොල්ලෝ නිකන් මූදර විසි කරන පොල්ලෙල්ලක් ගන්නට විසි කරලා දැම්මා. අයස් කරලා දැම්මා. ඒ නිසා ඒගොල්ලෝ හරි අකමැති. අද ජාත්‍යන්තර ප්‍රජාව මොකද්ද කියන්නේ? අපි මේ සංශෝධන පනත සකස් කරද්දී මේ ගැන හොයලා බලපු ජාත්‍යන්තර රටවල්, ජාත්‍යන්තර සංවිධාන මේකේ යම්කිසි නම්‍යශීලීත්වයක් කටයුතු කිරීම ගැන ශ්‍රී ලංකාවට ප්‍රශංසාව දීලා තියෙනවා. ශ්‍රී ලංකාවට ස්තුතිය පළ කරලා තියෙනවා. ඒ ලංකාවේ මේ අනුව මේ හැරවුම් ලක්ෂ්‍ය ආරම්භ කිරීම ගැන ඒගොල්ලෝ විශ්වාස තියෙනවා. අපිට පුළුවන් අපේ රට ආරක්ෂාව තහවුරු කරගත්තාම අපිට මේවා 100% අහෝසි කරන්න. කිසි ගැටලුවක් නැහැ. මේ වගේ දේවල් අවශ්‍ය නැහැ. හැබැයි එහෙම තැනක නෙමෙයි අද අපේ රට ඉන්නේ. ඒ නිසා කවුරුන් හෝ කියන්න උත්සාහ කරනවා නම් මේ පනත නෙමෙයි 100% අහෝසි වෙන්න ඕන. එහෙම ආරක්ෂාවක් ඇතුවද 2020 අපිට මේ රට හම්බුනේ? එදා බලද්දි මුස්ලිම් තරුණයා දිහා සිංහල තරුණයා බැලුවේ සැකෙන්, සිංහල තරුණයා දිහා දමිළ තරුණයා බැලුවේ සැකෙන්. ඒ සැකේ වැඩි වෙලා යුද්ධයක් බවට බෝම්බ පත් වෙන තත්ත්වෙට පත් වුණාට පස්සේ තමයි වර්තමාන රජයේ බලයට ආවේ. හැබැයි අපි තාම එක කඳුළු ගෑස් ප්‍රහාරයක්වත් පාවිච්චි කරේ නැහැ. එදා රාජ්‍ය ත්‍රස්තවාදී කටයුතු කරා එහෙම. අපි එකම ජල බෞසරයක්වත් පාවිච්චි කරේ නැහැ.
ජනතාවට ඒ අවශ්‍ය කරන 80කට වැඩි ගාණක් ඒ දමිල අම්මගේ දරුවෝ නිදහස් කරලා උතුරට යවන්න.
ඔබතුමාට අයිති විනාඩි දෙකක් තිබෙනවා තව.
හරි බොහොමත්ම ස්තුතියි මුලාසලේ මන්ත්‍රීතුමනි. උතුරට යවන්න අපි සමත් වුණා. අපි ඒ ගැන සතුටු වෙනවා. එදා මේ කයිවාරු ගහන අය ඒ සහනේ දුන්නද? ඒ අම්මට ඒ දරුවව ගෙනිහිල්ලා දුන්නද? ඒක කරේ නැහැ. ඒ දරුවව ගෙනිහිල්ලා දෙන්නම් කියලා කිය කිය ඒගොල්ලන්ගේ දේශපාලන වටපිටාව හදාගත්තා. ඒ අම්මා දකින්න නැති ඒ අම්මගේ දරුවෝ එදා හිරබත් කද්දි මේ තාත්තලගේ එහෙම නැත්තම් ඔය කයිය ගහන කයිවාරු ගහන ඇමතිවරුගේ දරුවෝ අරලියම ගහ මන්දිරේ සරසගෙන මගුල් කෑවා. අපි දැක්කා දමිල තරුණයාට පෙන්නුවා නිදහස දෙන්න හදන්නේ කියලා. හැබැයි කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරලා අරලිය ගහ මන්දිරේ පාවිච්චි කරලා මගුල් කෑවා තමන්ගේ ඇමතිවරුන්ගේ දරුවෝ. එහෙම තමයි 2015-19 කටයුතු කරේ. අද පූස් පැටහුව වගේ ඇවිල්ලා මේක දෙමෙයි කියලා කියනවා. හැබැයි අපි ඒ එතුමල්ලට කියනවා, එතුමල්ලා හොයලා බලන්න, ආපස්ස බලන්න. මේ රටේ ජනතාවට අද රටේ ජනතාවට පෙන්වන්න තියෙන අනාගතයේ සහ ඉතිහාසයේ වර්තමානයේ මේ දේවල් ගැන ජනතාව කුලප්පු කරද්දි, විපක්ෂය කුලප්පු කරද්දි, ඉතිහාසය හැරිලා බලන්න මේ කුලප්පු කරන හැමෝම කටයුතු කරපු ආකාරය. අනාගතෙත් මේගොල්ලෝ මෙහෙම කරලා මේ අවාසනාවන්ත එදා තිබිච්ච අවාසනාවන්ත ඉරණමටම තමයි මේ රට ගෙනියන්න යන්නේ. ඒ නිසා මම මූලාසනයේ මන්ත්‍රීතුමනි පැහැදිලිවම කියනවා මේකේ යම් කිසි සාර්ථක හැරවුමක් තියෙනවා. ඒ හැරවුම උතුරට ගොඩක් වටිනවා. උතුරේ ජනතාවට වටිනවා. දමිල සහෝදරයාට වටිනවා. මේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පණතෙන් ජාති පක්ෂ පාට කුල ભેද නැතුව හැමෝටම ඒ අවශ්‍යතාවයේ අනුව ඒ දඬුවම් කරනවද පරීක්ෂා කරලා බලන්න පුළුවන්ද? ඉන්න තැන හොයා ගන්න පුළුවන්ද? නීතිඥයෙක් ඉදිරිපත් කරන්න පුළුවන්ද? සෑමට තියෙනවා. ඒ නිසා මෙවැනි දේවල් වලින් ජාත්‍යන්තරයේ දිනාගෙන අපේ රටේ තියෙන අර්බුදේ නිමා කර ගන්නවා මිසක් මේ පටු දේශපාලන වාසි ගන්න මේ කාලකන්ණි දේශපාලන සිතුවිලි තියෙන මේ ඒ දේශපාලන සිතුවිලි වලින් තමුන්ගේ අරමුණු කරා යන්න හදන නායකයින්ට ඕන දෙයක් නෙමෙයි මේ කරලා තියෙන්නේ. මම ස්තුතිවන්ත වෙනවා විදේශ කටයුතු ඒ වගේම අධිකරණ කටයුතු බාරව ඒ කටයුතු කරපු අමාත්‍යවරුන්ට මේක සංශෝධනය කිරීමට මූලිකත්වය ගැනීම යන බොහොම ස්තුතියි.